අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 2 පළාත්පාලන ආයතන ඡන්ද බීමසින් විශේෂ විධිවිධාන පන කෙටුම්පත දෙවෙනි වර කියවීම ඉදිරිපත් කිරීම ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, අද දවසේ පළාත්පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරනවා. ඊට අදාළව යම් පැහැදිලි කිරීමක් සිදු කළ යුතුව තිබෙනවා. මේ විශේෂ විධිවිධාන පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉදිරිපත් වන්නේම 2023 මාර්තු 9 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබුණු පළාත්පාලන ආයතන ඡන්ද විමසීම සාධාරණ හේතුවකින් තොරව අල් දැමීම නිසා කියන කාරණය මුලින්ම සඳහන් කරන්න ඕනේ. මේ ඡන්දය සඳහා නාම යෝජනා කැඳවලා තිබුණා, නාම යෝජනා බාර දුන්නා, ඡන්දයට දින නියම කරලා තිබුණා. ඒ සියලු තත්ත්වයන් සම්පූර්ණ වෙලා තිබියදී එවකට පැවති රජය අවශ්‍ය කරන ප්‍රතිපාදන නොමැති බව සඳහන් කරලා ඒකේ සාධාරණත්වයේ පිළිබඳව බරපතල ප්‍රශ්නයක් අපට තියෙනවා. මේ ඡන්දේ කල් දමුවා. නැවත දිනයක් නියම කරලා තිබුණා අප්‍රේල් මාසයේ. නමුත් ඒ දිනේදීත් ඡන්දේ පැවැත්වීමට නොහැකි වුණා. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස 2023 පළාත්පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව මේ රටේ පුරවැසියන් විවිධ ආකාරයෙන් විරෝධතා ඉදිරිපත් කළා. ගරු කථානායකතුමනි, ඒ විරෝධතාවලදී එක් පුද්ගලයෙකුගේ මරණය පවා සිදු වුණු බව අපට මතකයි. එතකොට මෙන්න මේ වටපිටාව ඇතුලේ තමයි විපක්ෂය සහ වෙනත් ආයතන මේ ඡන්දය කල් දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරලා තිබුණේ. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පෙත්සම් විභාග කරලා තමන්ගේ තීරණය දැනුම් දුන්නා. ඒ තීරණයට අනුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවටත්, ඒ නිසා හැකි ඉක්මනින් ඡන්දය පවත්වන ලෙසටත් තමන්ගේ තීරණය ඉදිරිපත් කරලා තිබුණා. නමුත් පසුගිය ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ළඟළඟ පැමිණි නිසා ඒ ඡන්දය පැවැත්වීමට අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ අනුව මේ ඡන්දය කල් දැමු පළාත්පාලන ඡන්දය නැවත පැවැත්වීමේ අවශ්‍යතාව දැඩි ලෙස තිබෙනවා. නමුත් මෙතනදී ගැටලුවක් පැන නැගුණා ගරු කථානායකතුමනි. ඒ තමයි පැවති නාම යෝජනා ලැයිස්තු එලෙසම පිළිගැනීමේ ගැටලුව. ඒ වගේම තමයි 2023 සහ 2024 වර්ෂවලට අදාළව අලුතෙන් එකතු වූ ඡන්දදායකයන්ට ඡන්දේ ප්‍රකාශ කිරීම හෝ සහ අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි වීම කියන කාරණය. ඉතින් මෙන්න මේ වටපිටාව ඇතුලේ අපි කල්පනා කළා සියලු පක්ෂවල නායකයන්ගේ එකඟතාවයෙන් 2024 නොවැම්බර් 25 වෙනිදා අපි දිවුරුම් දුන්නේ නොවැම්බර් 21 නොවැම්බර් 25 වෙනිදා සියලු පක්ෂ නායකයන්ගේ එකඟතාවයෙන් ඒ පැවති නාම යෝජනා අහෝසි කරලා ඒ වෙනුවට අලුතෙන් නාම යෝජනා කැඳවන්න පොදු එකඟතාවක් අපි අතර තිබුණා. ඒ අනුව තමයි මේ පනත් කෙටුම්පත ඉදිරිපත් වෙන්නේ ගරු කථානායකතුමනි. ඊට අදාළ වෙනත් කරුණු අපට සාකච්ඡා කරන්න පුළුවන්. මූලික වශයෙන්ම සියලු පක්ෂ නායකයන්ගේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගේ එකඟතාවෙන් තමයි මේ පනත පනත් කෙටුම්පත අපි ඉදිරිපත් කරන්න කටයුතු කළේ. ඒ අනුව අපි ජනවාරි 9 වෙනිදා මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. ඉදිරිපත් වීමෙන් අනතුරුව දින 14ක කාලයක් පුරවැසියන්ට අයිතිය තිබුණා. ඊට විරෝධතා දක්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සම් කීපයක් ගොනු වෙලා තිබුණා. ඒ පෙස්සම් විභාග කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමන්ගේ තීරණය ඔබතුමාට දැනුම් දීමට අනුව තමයි අපි පසුගිය සිකුරාදා ඒ පිළිබඳව සාකච්ඡා කළේ. දැන් අපට ඒ එකඟතා පිළිබඳව සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා. ගරු කථානායකතුමනි, මේ අපි සැලකිල්ලට ගන්නේ සාමාන්‍ය බිම්මට්ටමේ පුරවැසියගේ ගමේ වෙන්න පුළුවන් නගරේ වෙන්න පුළුවන් දෛනික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය කරන මහජන නියෝජිතයන් තෝරා ගැනීම. අපි දන්නවා 2018 තමයි අවසාන වරට පළාත් පාලන මැතිවරණයක් තිබුණේ. මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ 2022 නැවත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණා. නමුත් එවකට සිටි ඇමතිවරයා විසින් අවුරුද්දකින් ඒ පළාත් පාලන මැතිවරණය කල් දමනු ලැබුවා. ඒක නීත්‍යානුකූල තත්ත්වයක් වුවත් එමගින් ජනතාවට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භාවිත කිරීමේ අවස්ථාව වසරකින් කල් ගියා. ඒ වසරකින් කල් ගිය ඒ අයිතිය තමයි තව අවුරුදු 2කට දින නියමයක් නැතුව කල් ගිහිලා තිබුණේ. එතකොට මේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වුණා වගේම ඔවුන්ගේ දෛනික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා තියෙන ආයතනවල මහජන නියෝජිතයන් නොමැති වීමේ ගැටලුව බරපතල විදියටම තිබුණා. ඒ වගේම තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය තුළ ප්‍රජාතන්ත්‍රවාදීව පත්කරු ලබන නියෝජිතයන් නොමැතිව නිලධාරීන් මගින් ඒ සේවා ඉටුවීම, ඒ සේවය කරපු නිලධාරීන්ට නිසි ගෞරවය දෙන අතරම කෙතෙක් දුරට උචිතද කියන ප්‍රශ්නය අප ඉදිරියේ තියෙනවා. ඒ නිසාම තවත් කල් නොයවා මේ ආයතනවලට මහජන නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ අවශ්‍යතාව ප්‍රමුඛ කාර්යභාරයක් හැටියට අද අප ඉදිරියේ තියෙනවා. ගරු කථානායකතුමනි, ඔබතුමා දන්නවා මේ පළාත් පාලන ආයතන නැත්තම් බිම් මට්ටමේ පාලන සංවිධාන අපට එන්නේ අපේ මුල්ම රාජධානි සමයේ අනුරාධපුර රාජධානියේ ඉඳලම මේ බිම් මට්ටමේ පාලන සංවිධාන තිබුණ අද වගේ ඡන්ද ක්‍රමයකින් ඒවා පත්කලේ නැති වුණාට ඒ අවශ්‍යතාවන් නිෂ්ඨ කිරීම සඳහා දීර්ඝකාලීන අත්දැකීමක් ඉතිහාසයක් අපට තියෙනවා. ක්‍රිස්තුපූර්ව 4 වෙනි සතවර්ෂයේ අනුරාධපුරය රාජධානියක් හැටියට පිහිටුවාගත්ත පණ්ඩුකාභය රජතුමා තමන්ගේ අභිෂේකයෙන් 10 වෙනි වර්ෂෙදී මුළු ලංකාව පුරාම ග්‍රාම සීමා නියම කරපු බව මහා වංශයේ සඳහන් වෙනවා. දසවස්සාභිසිත්තෝසෝ ගාම සීමා නිවේසයි ලංකාදීපම් මි සකලේ ලංකින්දෝ පණ්ඩුකාභය. එතකොට අවුරුදු 2400ක් පැරණි වකවානුවක ඉඳලා අපි මේ ග්‍රාමීය මට්ටමේ පරිපාලන ආයතන පිහිටුවලා තිබුණා, ශක්තිමත්ව ක්‍රියාත්මක කරලා තිබුණා. එතකොට ඒවා ක්‍රියාත්මක නොවෙනවා නම් ජනතාවට විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ කොටසෙම මහා වංශයේ සඳහන් වෙනවා ඒ පණ්ඩුකාභය මේවා ආරම්භ කළේ කියලා. පංචසතානි පුරිසේ පංචසතානි චණ්ඩාල පුරිසේ පුරසෝදකේ 500ක් කම්කරුවෝ අනුරාධපුරයේ පුරසෝදකයෝ හැටියට නැත්තම් නගරයේ පවිත්‍රතා කටයුතු සඳහා යොදවලා තිබුණා. අපි මේ ක්ලීන් ශ්‍රී ලංකා ගැන අද කතා කරනවා වගේම ක්ලීන් අනුරාධපුරයක් ගැන පණ්ඩුකාභය කටයුතු කරපු ආකාරය අපට දකින්න පුළුවන්. ඒ කාලේ 500ක් නගරය පවිත්‍රතා කටයුතු සඳහා යෙදුවා කියන එකෙන් අපිට හිතා ගන්න පුළුවන් බිම් මට්ටමේ පවිත්‍රතාව පිළිබඳව මොන විදිහේ අදහසක් ආකල්පයක් හැඟීමක් අපේ පැරණි ශ්‍රී ලාංකිකයන් අතර තිබුණද කියන එක. දුවේසතානි චණ්ඩාල පුරුෂේ වච්චසෝදකේ. වච්චසෝදනේ කියලා කියන්නේ මේ මිනිස් මල human excrement බැහැර කිරීම සඳහා මිනිස් මල බැහැර කිරීම සඳහා 500ට අමතරව තව 200ක් දාලා තිබුණා. අද අපේ මේ ප්‍රදේශවලින් විශේෂයෙන් කොළඹ විතරක් නෙවෙයි ප්‍රධාන නගරවල පමණක් නෙවෙයි ග්‍රාමීය ප්‍රදේශවල පවා ජනතාවගෙන් අපට එන ප්‍රධාන දුක් ගැනවිල්ලක් තමයි අපේ කැලි කසල ටික හරියට වෙලාවට බැහැර කෙරෙන්නේ නැහැ විධිමත්ව මේ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ කියන එක. හැබැයි අපි කැලි කසල බැහැර කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදපු රටක් හැටියට අතීතයේ ඉඳලම මේ තොරතුරු අනුව සඳහන් වෙනවා. තව දිගට තොරතුරු තියෙනවා. ඒවා ඔක්කොම සඳහන් කරන්න අවශ්‍ය නැහැ. මේ බිම් මට්ටමේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අනුරාධපුර යුගයේ ආරම්භයේ ඉඳලම අපට තිබුණු මේ ක්‍රමවේදය මේ ඡන්ද කල් දැමීමත් එක්ක බිඳ වැටලා තියෙනවා. නිසා අපි හිතනවා මේ ජනතාවගේ මූලික අවශ්‍යතාවන් ඉෂ්ට කර ගැනීම සඳහා මහජන නියෝජිතයන්ගෙන් සමන්විත මේ පළාත් පාලන ආයතන නැවත මහජන ඡන්දයෙන්පත් වෙන නියෝජිතයන් මගින් ක්‍රියාත්මක විය යුතු බව මීට අදාළව තව තියෙන කාරණා අපට සාකච්ඡා කරන්න පුළුවන්. මූලික වශයෙන්ම මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අරමුණ ගරු කථානායකතුමනි පැවැත්වීමට දින නියම කරලා තිබිලත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් එවකට පැවති රජය අත්නෝමතික ලෙස කල් දමපු මේ පළාත් පාලන මැතිවරණය විධිමත්ව පවත්වලා ජනතා නියෝජිතයන්ගේ දායකත්වයෙන් ඒ ආයතන ක්‍රියාත්මක කරමින් මහජනතාවගේ සුභ සිද්ධිය සැලසීම. ඒකෙදි පොදු එකඟතාවකින් අපි දැකපු දෙයක් තමයි ඉදිරිපත් කරලා තිබුණු අපේක්ෂක ලැයිස්තු සම්බන්ධ ගැටලු තිබුණා. විශේෂයෙන් අපටත් වැඩිය විරුද්ධ පක්ෂයේ පක්ෂවලට ඒ නිසා ඒ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් මේ පනත් කෙටුම්පතේ අපි ඉදිරිපත් කරන එකම කාරණය තමයි පැවති නාම යෝජනා වෙනුවට අලුතෙන් නාම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න කියන එක. ඒ පිළිබඳව ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දුන්නා. ඒ නිසා මම ඒ ගැන විශේෂයෙන් කතා කරන්නේ නැහැ. සමම ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාගෙන්ම මේ සංශෝධනය සම්මත කර ගැනීම සඳහා අපි එකවන්ව කටයුතු කරමු කියන කාරණේ ඉල්ලා සිටිමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.